Garof, Phil Marshall Sarath Fonseca Matuma.
Garof Sabhavi, Urasana Ramantri Tumani. අතිගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලි දේශනාවක් කර ආරක්ෂා සම්බන්ධව රටේ සාමූහික ආරක්ෂාව සම්බන්ධව මට ලැබී තිබෙන සීමිත වේලාව තුළ විශාල කරුණු සම්භාරයක් පැවසිය යුතුයි. නමුත් මම හමුදාවේ හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් හැටියට හමුදාවට ඉතා වැදගත් කාලයක නායකත්වය දුන් නිලධාරියෙක් හැටියට ආරක්ෂාව ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ හමුදාමය පැත්තෙන් මේ ආරක්ෂාව ගැන සොයා බලලා සිතා බලලා ආරක්ෂාව හමුදාවේ පැත්තෙන් බැලුවම එතෙන්දී අපට රටේ ස්වෛරී භාවය රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම ගැන අපේ වාකීමක් ඇති වෙනවා. අපි ඒක ස්වෛරී භාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළා කියන නිසා තමයි අද අපිට පිළිගත් ලෝකයේ පිළිගත් රටක් තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට රාජ්‍යයක් තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට රාජ්‍ය නායකයෙක් තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට ජාතියක් තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒකින් තමයි අපිට ඉතා සාර්ථක දක්ෂ විවිධ හමුදාක හිමිකාරයන් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. රටක පැවැත්මට රට ආරක්ෂා වීමට රටට නිසි ආරක්ෂක සැලැස්මක් තිබිය යුතුයි. නිසි ආරක්ෂාවක් පිළිබඳ යම්කිසි තේරුමක් ඇති අවබෝධයක් ඇතුව රටේ රාජ්‍ය නායකයින් ව්‍යාකර තිබිය යුතුයි. අපේ රට ඒ ගැන අද වෙනකොට සතුටු වෙන්න පුළුවන්. ආරක්ෂාව නැතිව රටකට ගමනක් නැහැ. ආරක්ෂාව නැතුව රටක් සංවර්ධනය කළ නොහැකි. ආරක්ෂාව නැත්නම් ආර්ථිකය කඩන් වැටෙනවා. ආයෝජකයින් රටකට එන්නේ නැහැ. ආරක්ෂාව නැත්නම් ආර්ථික ගිවිසුම් ඇති වෙන්නේ නැහැ. ආර්ථිකය වෙළඳාම හරහා ලෝක ආර්ථිකය හරහා රට ඉදිරියට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. රටක ආරක්ෂාවට අභ්‍යන්තරයෙන් හෝ බාහිරව තර්ජන එල්ල විය හැකි. මා දකින විදියට ක්‍රමවේද දෙකක් ඇතුළත විදේශ තර්ජන අභ්‍යන්තර තර්ජන ඉදිරිපත් වෙන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා විදේශ තර්ජන දෙආකාරයකින් විස්තර කළ පැවසුවා. අභ්‍යන්තර තර්ජන ගැන අපට අතීතයේ අමිහිරි අත්දැකීම් තියෙනවා. දකුණේ ඇති වුණු කැරලි, උතුරේ ඇති වුණු බෙදුම්වාදී යුද්ධය, මේ සියල්ලම අභ්‍යන්තර තර්ජන නිසා ඇතිවෙච්ච දේවල්. මේවා කැරලි ආකාරයෙන්, ත්‍රස්තවාදී ආකාරයෙන්, ගරිල්ලා යුද ආකාරයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ තර්ජනවලට හේතු සාධක විය හැක්කේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම, රජයක් පෙරලීම, රටක තියෙන දේශපාලන සංකල්ප වෙනස් කිරීම වීමට පුළුවන්. මේවා මර්ධනය කිරීමට මේවා මර්ධනය කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීම හැමදාම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පැවරී තියෙන. බාහිර තර්ජනවලට මුහුණ දීමට ආරක්ෂක හමුදාවන්ට හැකිය යුතුයි. රටක් කුඩා වෙන්න පුළුවන්. කුඩා වුණත් රටකට ආත්මගරුත්වයක් තියෙනවා. රටක අයිතියක් තියෙනවා. රටක පැවැත්මක් තිබිය යුතුයි. ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. එමිසා එවැනි රටක් ආරක්ෂා කර ගැනීමට රට ශක්තිමත් ආරක්ෂක හමුදා ඒ රට සතුව තිබිය යුතුයි. සමහර විට රටේ හෝ කලාපයේ පවතින තත්ත්වය මත ආරක්ෂක හමුදාවන්ට අසල්වැසි රටවල්වල ඇති ආරක්ෂක හමුදා සමග ගිවිසුම් පවා ඇති කර ගැනීමට හැකි වෙනවා. අපේ රටේ ත්‍රිවිධ හමුදාවලට අතීතයේ මෙන්ම වර්තමානයේත් වාකීමක් තියෙනවා. රටේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම ආක්‍රමණ හෝ රට දෙකඩ කිරීම වෙනුවට ඒවාට එරෙහිව ආරක්ෂා කර ගැනීමේ වාකීම ත්‍රිවිධ හමුදාවලට ඇති වී තිබෙනවා. රටේ ජනතාව ආරක්ෂාව සැපීම, නීතිය පවත්වාගෙන යාමට රටේ ඒ අංශවලට ආධාර කිරීම, රටේ ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, රජයට පක්ෂපාතීව කටයුතු කරමින් රජය ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් රජයක් ආරක්ෂා කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදා අයවලුන්ට පැවරී තියෙනවා. රටේ සංවර්ධනයේ ශක්තියක් වීම, රටේ සංවර්ධනය වෙනුවෙන් නොඑක් ආකාරයෙන් ශක්තියක් වීම රටක ත්‍රිවිධ හමුදා කීතු කමක්. ඉහත වාකී මිටු කිරීමට හමුදාව අතීතයේ යුද වැදුණා. 30 වසරක යුද්ධය හමුදාව ඉදිරියට අරගෙන ගියේ ඉදිරියේදී ඉහතදී සදහන් කළ ආකාරයේ යුතුකම් මිශ්‍ර කිරීම සඳහායි. ඒ යුද්ධය හමුදාව ජන කොට්ටාශයකට එරෙහිව කරේ නැහැ. හමුදාව යුද වැදුනේ ජනතාව නිදහස ලබා දෙන්න. හමුදා යුද වැදුනේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා. දැනට ප්‍රදේශවල දේශපාලනය කිරීමට නිදහස ලැබුණේ මෙතන ඉන්නවා ඒ ප්‍රදේශවල දේශපාලනය සතුටින් කරන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනියන නියෝජිතයින්. ඔවුන්ට ඒ නිදහස ලැබුණේ ඒ හමුදා කරපු කැපකිරීම නිසයි. නමුත් කනගාටුවට කරුණක්. සමහර අවස්ථාවල මේ සභාවේදී කරන කතාවලදී මොන දේ ගැන කතා කරත්, වතුර හිගයක් ගැන කතා කරත්, නියගයක් ගැන, ලස්සයක් ගැන කතා කරත්, ආර්ථිකය ගැන කතා කරත්, කුඹුරක් ගැන කතා කරත්, දීවරය ගැන කතා කරත්, හමුදාව ගැන කතා නොකර ඒ කතා ඉවරෙන්නේ නැති අවස්ථාවක් තිබුණා. හරියට ඒක අර සිංහල කතාවක් තියෙනවා මැක්කා ගැන කියනවා. කොහෙන් කැරකිලා ආවත් උතුරු නැගෙනහිර යුද්ධයෙන් බැටකා ප්‍රදේශවල හැම දෙයකටම හමුදාව පිටින් වරද පටවන ආකල්පයකුත් දැම්ම අවස්ථාවල මම මේ සභාවේ දැක්කා. මා ඉල්ලා සිටිනවා ඒ තත්ත්වය නිවැරදි කරගන්න කියලා. යුද්ධයෙන් බැටකා ප්‍රදේශ යථාර්ථයට ගෙන ඒමට හමුදාව ක්‍රියා කළ යුතුයි. එහිදී හමුදාවට ක්‍රියා කළ යුතු ආකාරයක් තියෙනවා. පහුගිය වකවානුවේ යුද ජයග්‍රහණයෙන් පසුව පැවති අවුරුදු පහක් පැවති රජය ඒ යුතුකම ඉෂ්ට කරේ නැහැ. උදාහරණයක් හැටියට 12,000ක් යුද සිරකරුවන් අපට අත්අඩංගුවට ගැනීමට හැක වුණා යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව. ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වාකීම ඒ රජයට පැවතුණා. නමුත් ඒ කර්තව්‍ය නිසියාකාර ප්‍රමිතියක් ඇතුව කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. උතුර සංවර්ධනය කිරීම ඒ රජය මගහැරියා. සංවර්ධනය වෙනුවට ඔවුන් කරේ විශාල ආකාරයෙන් විශාල ප්‍රමාණයෙන් ලැබුණ මුදල් ඒවා වංචා කිරීම සඳහා පුළුවන් තරම් පාරවල් සඳහා මුදල් වියදම් කරේ පමණයි. ජන ජීවිතයේ ගොඩනගන්න ඔවුන් උත්සාහ කරේ නැහැ. පාරවල් වලටම ආකර්ෂණය වුණේ හිටපු නායකයින් පාරවල් හරහා කොමිස් ගැහීම ඔහුගේ ඔවුන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය කොටසක් බවට පත් කරගෙන හිටපු නිසයි. දැන් යුද්ධයෙන් බැටකා ප්‍රදේශවල කළ යුතු දෑ බොහොමයි. නැවත පදිංචි කිරීම, ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීම, මේක මේ සභාවේ නිතර කතා වෙන විෂයක්. මා හිතනවා ඒ ක්‍රියාදාමයට සහභාගී වීම, ඒකට ශක්තියක් වීම හමුදායවලුන්ගේ යුතුකමක් කියලා. නිවාස ප්‍රශ්නේ විසඳීම, මං අහන් හිටියා දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගට මේ ප්‍රශ්නය ගැන කතා වෙනවා. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ විසඳීමේදී හමුදාවට මැදිහත් වෙලා හමුදාවේ ශක්තිය, හමුදායවලුන්ගේ තියෙන නිපුණත්වය, වෘත්තීය නිපුණත්වය ඒවා සියල්ල ප්‍රයෝජනයට අරගෙන මේ ක්‍රියාදාමයේදී හමුදාවට මැදිහත් වෙන්න පුළුවන්. ඩිම්බෝම්බ ඉවත් කිරීම හමුදාව ඉතා කැපවීමෙන් සිද්ධ කරපු දෙයක්. තාමත් යම් යම් ප්‍රදේශවල කුඩා කුඩා ප්‍රශ්න තියෙනවා නම් ඒවා නිවැරදි කිරීම හමුදාවට ඉදිරියේදී කිරීමට පුළුවන්. ඒ ප්‍රදේශවල තියෙන කෘෂිකර්මය, දීවර කර්මාන්තය, මෙවැනි දේවල්දී ඇති වී තිබෙන ගැටලු මේවා විසඳීමට අවශ්‍ය ඇත්තලු පහසුකම් සැදීමට හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ පොලිසියට පවා සිවිල් ආරක්ෂක හමුදාවන්ට ජනතාව සමග එකතු වී ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒට ඇරෙන්න වෙනත් ඇත්තල පහසුකම් දියුණු කිරීමට හමුදාව ශක්තිමත්, හමුදා වේවා වෙනුවෙන් යම් කිසි කැපකිරීම කිරීමට සූදානම් බව අපි දැනගෙන ඉන්නේ. ඊයේ සඳහන් දැගෙන අපට කතා කිරීමට හැකි වී ඇත්තේ හමුදාව කළ කැපකිරීම හා ලද සාර්ථකත්වය නිසයි. යුද්ධය ජය ගැනීමට හමුදාපති මට්ටමින් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට මට වාසනාව තිබුණා. හමුදාපති හැටියට ඒ යුතුකම මා යටතේ සිටි රණයුරුවන් සමග මේ රටේ ජනතාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කිරීමට ලැබීම ගැන මා මගේ හර්ධ සාක්ෂියට එකගව ඉතාම සතුටපත් වෙනවා. ඒ ක්‍රියාදාමයේදී අපි අලුත් සටන් ක්‍රම දුන්නා. මුළු ලෝකයේම තිබුණ සටන් ක්‍රම වලට අභිබවා යමින් අපගේ කුඩා හමුදාව අපේ කැපීම තුලින් අලුත් සටන් ක්‍රම අපි හඳුන්වා දුන්නා. අපි කැලෑ සටන් ක්‍රම හඳුන්වා දුන්නා. අතීතයේ කරපු පාරවල් දිගේ කරපු පාරවල් දෙපසට වී සටන් කරනකොට ත්‍රස්තවාදීන්ට කැලේ පවරා දීලා ඒ ගෙන ගිය සුව පහසු ක්‍රම ලෝකයේ තියෙන සාමාන්‍ය ක්‍රම වලට අමතරව අපි ඉතා දක්ෂයෙන් කැපීමෙන් අලුත් සටන් ක්‍රම හරහා සටන් කරා. අලුත් සේනාංක පිහිටෙව්වා. හමුදාවට අවුරුද්දකට 3000ක් පමණ බැඳුන හමුදාවට මාසෙකට 4000ක් බඳවා ගැනීමේ ශක්තියක් මට ඇති වුණා. අවුරුදු දෙකහමාරක් ඇතුළත හමුදාවට 85000ක් බඳවා ගැනීමට අපට හැකියාවක් ලැබුණා. ඒක නොවුණා නම් අපට ජයග්‍රහණය කරා යන්න බැරි වෙනවා. දුෂ්කර පුහුණීම් හරහා සබලුන්ගේ හැකියාවන් සහ ආත්ම ධෛර්යය, චිත්ත ධෛර්යය අපි වර්ධනය කරා. හමුදාව අයිබලයෙන් උපකරණ වලින් ශක්තිමත් කළා. පහළ අණ දෙන්නන් නියම ලෙස හැසිරීම වාචික උපදෙස් හරහා සිද්ධ වුණා. ලිඛිත ලියකියවිලි සහ උපදෙස් මත යැපෙන්නේ නැතුව වාචිකව පුද්ගලික මැදිහත් වීම මත මට පහළ නිලධාරීන් හැසිරීම කරන්න සිද්ධ වුණා. හමුදාවේ දූෂණය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. යුද්ධයේ ආරම්භීමට ප්‍රථම බිලියන 82ක තිබුණු බජට් එකෙන් 116,000 හමුදාව නඩත්තු කරපු බිලියන 82ක බජට් එකෙන්ම මම 102ක හමුදාවක් නඩත්තු කරා කිසිම දූෂණයකින් තොරව. සබලුන්ගේ හා පවුල්වල සුභසාධනයේ දියුණු කිරීම අපි ඉතා කැපකිරීමෙන් අඩ කරා. යුද හමුදා මුලස්ථානයේ කාර්ය මණ්ඩලයේ දක්ෂයෙන් ඇතුළත් කිරීම නිසා මට මගේ රාජකාරිය ඉතා පහසුවෙන් කරගෙන යාමට හැකි වුණා. බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානය කරා. බුද්ධ්‍යංශවල හිටියා ඉතා දූෂිත නිලධාරී. ඉහළ මට්ටමේ හිටපු දූෂිතයින් සියලු දෙනා මම නිරපලා අලුත් යුද පුහුණුව තියෙන යුද්ධයේ පළපුරුද්ද තියෙන කාබල් නිලධාරීන් මේ ස්ථානවලට දාලා බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානය කරා. ඉස්සෙල්ලා ගවන්පිල මන්ත්‍රීතුමා බුද්ධ්‍යංශ ගැන කැක්කුමෙන් කතා කරාට ඔහු බුද්ධ්‍යංශ ගැන දන්න කිසිම කෙංගෙඩියක් ඔහු දන්නේ නැහැ බුද්ධ්‍යංශ ගැන. බුද්ධ්‍යංශ වලින් අපි නිරපවු නිලධාරීන් යුද්ධයේදී පැත්තවලලා හිටපු නිලධාරීන් ඔවුන් ගෝඨාභය රාජපක්ෂට එකතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඔවුන් හරහා නොයෙක් නොයෙක් කෙනෙහිලිකම් කොළඹ ප්‍රදේශයේ කරන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රතිඵලයක් නිසා තමයි බුද්ධ්‍යංශ වලට අද වෙනකොට ඔය නොයෙක් චෝදනා ඇඟිලි ගැසීම් ඇඟිලි එල්ල කිරීම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒවට වා කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ වගේ කිසිම නිපුණත්වයක් නැතුව ප්‍රවීණත්වයක් නැතුව බුද්ධ්‍යංශ රාජකාරිය වලට වැඩ ගාව මිනිස්සුයි කියන එක මම මේ ස්ථානයේදී කියන්න කැමතියි. සබලූට විශාල වශයෙන් උසස් සීම් ලබා දීලා සබලූන් 2000ක් පමණ අධිකාරියට පත් කරලා නිලධාරීන් බවට පත් කරලා අපි ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරලා යුද්ධයේදී කැපකිරීම වැඩියෙන් සිද්ධ කරගත්තා. මා යුද්ධයේ මෙහෙයුවේ නීති රීති වලට අනුකූලවයි. අපි ලෝක නීතිය, මානුෂීය නීතිය, යුද සටන් නීතිය මේ සියල්ලම අකුරට පිළිපැද්ද. ඒක හින්දා හමුදාවට යම්කිසි චෝදනාවක් එල්ල වෙනවනම් හමුදාවට අනියම් චෝදනා එල්ල වෙනවනම් ඒ වගේ වාකීම බාර ගන්නවා. එදත් ලෑස්ති වෙලා හිටියා. අදත් ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්ගේ නොයෙක් අදහස් ක්‍රියාත්මක කරන්න ගියපු අතලොස්සක් නොයෙක් නොයෙක් චෝදනාවලට එල්ල වෙලා ලක් වෙලා තියෙනවනම් ඔවුන් ගැන කතා කිරීම යුද හමුදාපති හැටියට හෝ සාහුමික යුද හමුදාකට සමාජිකයෙක් හැටියට මගේ වාකීමක් වෙන්නේ නැහැ. දැන් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට දේශපාල විසඳුම් ලබා දෙමින් සංහිඳියාව ගොඩනැගීම රජයේ යුතුකම් වන අතර ඊට ශක්තියක් වීම ත්‍රිවිධ හමුදාවේම රාජකාරිය වනු ඇත. ජාති ભેදයකින් තොරව ඉහත ජනතාවට සමානයි.
ගරු ඇමතුමා කාලය අවසන්යි.
ඔබතුමා මට කාලය දෙන්න මම කලින් කතා
කරා. ඔබතුමා කාලය අවසන් විනාඩියක්
ගන්න අපේ. භාගයක්වත් ඉවරනේ. ජාති ભેදයකින් තොරව ඉහත ජනතාවට සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමට හැකිය යුතුයි. ඒ සඳහන් කටයුතු අලුත් ව්‍යවස්ථාවක් කරා ඉටිය යුතු අතර රට ඒකීය රටක් ලෙස පැවතිය යුතුයි. රටේ බහුතරයේ කැමැත්ත අනුව බෞද්ධාගමෙන් ලැබෙන ප්‍රමුඛත්වය ව්‍යවස්ථාව හරහා ලැබිය යුතුයි. ව්‍යවස්ථාව වාසස්ථාන අහිමි වූ ජනතාවට නැවත තම ගම්බිම් වලට යාමට හමුදාව උදව් කළ යුතුයි. ජනතාවට තම ජීවිකාව හා වෘත්තීන් හමුදා බලපෑම් වලින් තොරව ගෙවීමට හමුදාව ඉඩකඩ සැලසිය යුතුයි. රටේ සියලු ප්‍රදේශවල හමුදා කඳවුරු පවතිනවා මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලද හමුදා කඳවුරු ඉදිරියටත් පවතිනවා ඇත. යුද සමයේ ද්‍රවිඩ ජනතාවට හමුදාවල සේවය කිරීමට ත්‍රස්තවාදීන් ඉඩ නොදුන් නමුත් දැන් තත්ත්වය වෙනස් වී නිසා ඔවුන්ට හමුදාවල දොර විවෘත විය යුතුයි. යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවට හිරිහැර නොවන ආකාරයට බුද්ධ්‍යංශ ක්‍රියාත්මක විය යුතුයි. අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට සහනයක් ලබා දීමට හමුදාව උනන්දු විය යුතුයි. ශ්‍රී ලංකාවේ හමුදා නවීන තාක්ෂණයට අනුව සංවිධානය වී නැත. හමුදාවල සංඛ්‍යාව වැඩි කිරීම පමණක් මදිය. අවියවු දාතීන් ශක්තිමත් විය යුතුය. මේ මිලාධික ක්‍රියාවක් වුවත් රටේ ආරක්ෂා නොසලකා හැරිය නොයුතුය. රටේ හමුදා දුර්වල වුණොත් අභ්‍යන්තර තර්ජන වැඩි වේ. එම නිසා අනිවාර්යයෙන්ම යුද හමුදාව 150,000ක්වත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි විය යුතුය. අභ්‍යන්තර අරගල තුන්නෙලියෝකේ රටවල පොදුය. රට පැමිණිය හැකි බාහිර තර්ජන අවතක්සේරු කොට හමුදා දුර්වල නොකළ යුතුය. හමුදාවේ පුහුණුවීම් ඉහළ මට්ටමක තිබිය යුතුය. අවසන් සටනේදී හඳුන්වා දුන් අලුත් සටන් ක්‍රම හරහා ලැබූ ශක්තිය පවත්වාගෙන යා යුතුය. හමුදා සැබළුන්ගේ සුභසාධනයත් දීපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනයත් ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනයත් ප්‍රමුඛත්වයක් මත සිදුවිය යුතුයි. රටක හමුදාවල ශක්තිය රටේ පමණක් නොව කලාපයේ ස්ථාවර භාවයටත් ඉතා වැදගත් වේ. අපරාට දූපතා බැවින් නාවික හා ගුවන් මෙහෙයුම් හරහා රටාවට මුහුදු කලාපයේ ආරක්ෂාවට අපරාට දායක විය යුතුය. ත්‍රිවිධ හමුදා තුළ නොයෙක් වෘත්තීන් වල නිපුණ අය සිටින නිසා ඔවුන් හරහා හමුදා සංවර්ධනය සහභාගි කරවා ගත යුතුය. නමුත් මෙයින් අදහස් කරන්නේ අතීතයේ හිටපු ආරක්ෂක ලේකම් සහ සේනාධි නායකයා හමුදා ලව්වල පිඩලිය ඇස්තුවා, කානු කැප්පුවා, ඔවුන් ලව්වල වැලිගෝණි ඇස්තුවා, ඔවුන් ලව්වල බල්ලෝ නෑව්වා. ඒවා නෙවෙයි අපි සංවර්ධනීය කටයුතු වලින් අදහස් කරන්නේ. හමුදාවල ශක්තිය පවත්වාගෙන යාමට නියමිත හමුදා විනය ආරක්ෂා කර ගැනීම ඉතා අවශ්‍යය. හමුදාවල විනය පහත වැටු විට හමුදාවක් තුල කලකිරීම ඇති විය හැකියි. මෙත් ප්‍රතිඵලයක් ලෙස නොයෙක් පුද්ගලයන්ට පක්ෂපාති වූ කල්ලි ගැසීම ඇතිවිය හැක. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ හමුදාවක රජයට ඇති පක්ෂපාතී භාවය ප්‍රශ්න සහගත වීමය. මේ නිසා හමුදා පාලනයට වාකිය යුතු සියලු දෙනාම අඩුපාඩු ප්‍රමාද රහිතව විනයට අදාළ සියලු පියවර ගත යුතුය. හමුදා පාලනය කරන දේශපාලනඥයින් මෙම කරුණ මැනවින් වටහා ගත යුතුය. පුද්ගලික සමදතා හෝ දේශපාලන අරමුණු දෙසා හමුදාවල විනය විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට බුරුලක් දුනහොත් අවසාන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම භයානක වන අතර පසුතැවිලි වීමට සිදුවේ. තවද හමුදාවල වාකීම් අනිවාර්යයෙන්ම දක්ෂ නිලධාරීන්ට පැවරිය යුතුය. එමෙන්ම දේශපාලනඥයින් හෝ අදාළ සිවිල් පුද්ගලයින් හමුදාවලට අදාළ කටයුතු ගැන මනා අවබෝධයකින් හා නිවැරදි මඟ පෙන්විය මත පිහිටා ආරක්ෂාවට අදාළ කටයුතු කළ යුතුය. බටහිරමෙන් නොව තුන්වෙනි ලෝකයේ රටවල්වල විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ රටවල්වල දේශපාලනඥයින් දක්ෂ කෙලින් වැඩ කරන කෙලින් රාජකාරියට අදාළව මත ප්‍රකාශ කරන අයට වඩා දුර්වල වැනෙන එහෙයියන්ට කැමැත්ත දැක්වීම කනගාටුවට කරුණකි. මෙම හැසිරීම නිසාම ඔවුන් දක්ෂයින්ට බයේ කාලය ගෙවයි. මේ තත්ත්වය ඉතා නරකයුරින් අපේ රටේ හමුදාවලට අතීතයේදී පහුගිය වකවානුවේදී බලපෑවා. අද අපේ අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නියම ආකාරයෙන් දක්ෂයින් හඳුනාගෙන මේ කටයුතු ඉටු කරන නිසා මේ තත්ත්වයේ දියුණු තත්ත්වයට පත්වීම ගැන නිසි මාර්ගයේ ගමන් කිරීම ගැන අපට සතුටපත් වෙන්න පුළුවන්. දක්ෂයින් වෙනුවට හෙන්තයියන් හරහා හමුදා මෙහෙවීම, හමුදා තුල කලකිරීම වැඩිවීමටත්, හමුදාවල විනය පිරිහීමටත්, හමුදා කුමන්ත්‍රණ වැනි දේවල්ට හමුදා පැළවීමටත් හේතු විය හැකි බව ලෝකයේ අනිත් රටවල උදාහරණ වලින් පෙනේ. මේ යථාර්ථය ලෝකයේ සියලුම හමුදාවලට පොදුය. මා මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා පහුගිය කාලයේ හමුදා කුමන්ත්‍රණ ගැන කතා කරා. ඔබතුමා කතා කර ආකාරයට වැරදි කරපු අයට දඬුවම් කරාට, අපරාධ කරපු රණවිරුව හිරේ දැම්ම කියලා යුද්ධට ගියා කියලා අපරාධ කරන්න අයිතියක් නැහැ, එහෙම කරා කියලා හමුදාවල කුමන්ත්‍රණ ඇති වෙන්නේ නැහැ. ඒ ආකාරයේ මත ප්‍රකාශ කළා මගේ මිත්‍රයා හමුදාව අවතක්සේරු කරන්න එපා. හමුදා මෙහෙයීමේදී ඒවා දේශපාලන අරමුණු හිතේ දරාගෙන නොකළ යුතුය. එවිට ඔවුන් හමුදාවලට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ වාක්‍යම ඉෂ්ට නොකරනු ඇත. පසුගිය රජයේ පාලකයා හා ආරක්ෂක ලේකම්වරයා මේට වැරදි පූර්වාදර්ශ දෙමින් ක්‍රියා කළ නිසා හමුදාවේ දුර්වලයින් හිසෝසවනවා ඔසවා හමුදාව අබලන් තත්ත්වයකට වැටුනේ ඉතා කෙටි කාලයකදී හා ඉතා වේගයෙන්. දේශපාලනඥයින් වැරදි කරන නිලධාරීන්ට අදාළ විනය ක්‍රියා මාර්ග ගැනීමට මැලි හෝ ප්‍රමාද නොවිය යුතුය.
ගරු ඇමතුමා කාලය සීමිතයි, ඒ නිසා
අපරතියක් දෙන්න. තව කතා ඔක්කොම ඉවර කරන්න බෑ.
යන්සත් කරන්න.
දේශපාලනඥයින් වැරදි කරන නිලධාරීන්ට අදාළව විනය ක්‍රියා මාර්ග ගැනීමට මැලි හෝ ප්‍රමාද නොවිය යුතුය. කරුණු මෙසේ වුවහොත් මේ හමුදාවේ සිටින දක්ෂ වෘත්තීමේ ඉහළ මට්ටමක සිටින නිලධාරීන්ද අධෛර්යයට පත් කරනු ඇත. මේ හරහා ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ට වාසහගත තත්ත්වයක්
දැන් සභාපතිතුමා දැන් විනාඩියකට වැඩි ගියා, මේ කැලෑපත්‍රය කියන්න තවත් වෙලාව දෙනවද?
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමායි සභානායකතුමා වෙලාව දීලා
තියෙනවා. මේ කැලෑපත්‍රද කොහේ ඉඳලා ආවේ? ප්‍රාදේශ සභාවේද? ඒක කියවන්නේ තමුන්නාන්සේලා වගේ මෙතන කෑ ගහනකොට පැහැදිලි කතාවක් කරන්න බෑ. මෙතන ඉන්න නිකන් ඔය කෑ ගහන ඉඳ අපට ඒවා ලියාගෙන ඇවිල්ලා කියන්න වෙනවා. ඔබතුමා මේ
දාන්න. අර ගයන්ත කරුණාතර කැමැත්තමා.
සභාවත් ඒ සභාවලට තියෙන වැරදි කරන නිලධාරීන්ට අදාළව
ගයන්ත කරුණාතර
ගැනීම
විනාඩි තුනක් දෙන්නද?
ප්‍රමාද නොවිය යුතුය. විනාඩි තුනක්. අර මෙසේ සිදුවුවොත් මේ හමුදාවේ සිටින දක්ෂ වෘත්තීමේ ඉහළ මට්ටමක සිටින නිලධාරීන් ආරය පත්කොත් හමුදාවක් ගැන කිසි දෙයක් නොදන්න, හමුදාවක් දැකලා නැති කැලෑයස්සේ රිංග රිංග හිටපු හමුදාව ගැන කියනකොට හිතන්නේ ඒවා කැලෑපත්‍ර කියලා. ඒකයි මෙතන කියලා ඔබතුමා මයික් එක දෙන්න පායි පිස්සට. මේ හමුදාවේ සිටින දක්ෂ වෘත්තීමේ ඉහළ මට්ටමක සිටින නිලධාරීන්ට අධර්යයට පත් කරනු ඇත. මේ හරහා ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ට වාසහගත තත්ත්වයක් හමුදාව හරහා ලබා ගැනීමට හැකි වනු ඇත. පසුගිය මැතිවරණවලදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ දේශපාලනය කළ අතර මේවා අහගෙන ඉන්නකොට මේවට සම්බන්ධ පහත් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ට ඉන්න බෑ. දඟලනවා, කෑ ගහනවා. එහෙමනම් තමුන්නාන්සේ එළියට ගිහිල්ලා දොර වහගෙන ඉන්න එළියට වෙලා. පසුගිය මැතිවරණවලදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ දේශපාලනය කළ අතර මැතිවරණ අවසානයේ ඔවුන්ට විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගනු ඇතයි සියලුම හමුදා සාමාජිකයින් උනන්දු වේ බලා සිටියේ. එදා එදා මෙදා අතරතුර එවැනි නිලධාරීන් සමහරක් විශ්‍රාම ගොස් ඇතත් ඔවුන් විසින් හමුදාවට කර හානිය නිවැරදි කර ගැනීම ඉතා අපහසු වන ඇත. රණවිරුවන් හමුදාවලින් විශ්‍රාම ගත්තත් ඔවුන්ගේ හැසිරීම හා හමුදාව සමග ගනුදෙනු කිරීම විනය රාමුවක් තුළ සිදුවිය යුතුය. රණවිරුවන් රටවිරුවෙන් කැපවීම කිරීමේදී වටිනාකම් උදලින් තක්සේරු කිරීමට යෑම පහත් ක්‍රියාවක් බව සියලුම සැබෑ රණවිරුවන් තේරුම් ගෙන ඇත. රණවිරුවන් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන උද්ඝෝෂණ කිරීමට පාර්ශ්ව බහිනවා නම් හා ඔවුන් පිටිපස අර වගේ දේශපාලන අනාථයන් ඉඳගෙන රණවිරුවන් දක්වමින් එයින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා නම් ඔවුන්ගේ උද්ඝෝෂණ තවත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තත්ත්වයට පත්වනවා ඇත. එවිට රටේ නීති හා සාමය රකින්නන් ඔවුන්ට වෙනත් කඩාකප්පල්කාරීන්ට මෙන්ම සැලකීමට අයිතිය ලැබෙනවා ඇත. පසුගිය දිනයන්හිදී උද්ඝෝෂණ කළ සමහර අයවලුන් හමුදාපතිලාගේ විශ්‍රාම වැටුපටත් වැඩි විශ්‍රාම වැටුපක් ලබයි. කෝප්‍රල් වසන්ත කියන පුද්ගලයා හමුදාපතිවරුන්ට පවා නිග්‍රහ කරා. හමුදාපති ලක්ෂ දෙකකට අණ දුන්නා. ඔහු අණ දුන්නේ 10 දෙනෙකුට පමණයි. ඔහුගේ විශ්‍රාම වැටුප දැනට 65,000යි. ඔහුට විශ්‍රාම ගියත් අවුරුදු 55ට පස්සේ ඔහුට 49,000 විශ්‍රාම වැටුපක් ලැබෙනවා. අපිත් එක්ක රාජකාරී කරන පොලිස් නිලධාරීන්ටත් රාජකාරී ඉන්දෙද්දී අදටත් හම්බෙන්නේ රුපියල් 45,000යි. එවැනි චරිත ඉස්සරහට දමාගෙන තමයි දූෂිත සංඝයා වහන්සේලා පවා ඉස්සරහට දාගෙන උද්ඝෝෂණ කරලා රණවිරුවන්ට සලකන්නේ නැහැ කියලා මතයක් ගොඩනගන්න මෙතන උත්සාහ කරේ.
ආ ගරු ඇමතුමා.
සමහර රණවිරුවන් ඉදිරියට දමා
ගරු ඇමතුමා අවසන් කරන්න.
දේශපාලනයේ මෙහෙවන්න හදන උත්සාහය අනුරාධපුරයෙන් එහාට යුද සමයේ නොගිය අයයි. මේ රණවිරුවන් වෙනුවෙන් කතා කරන මේ දූෂිත දේශපාලනඥයින් යුද සමයේ අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් එහාට ගියේ නැහැ. සෙබළිකුට කාදාවත් වතුර බෝතලයක්වත් දුන්නේ නැහැ. තමාගේ මුදලින් අඩු ගානේ මියගේ සබලෙක් වෙනුවෙන් දානයක්වත් දීලා නැහැ. දැන් මෙතන ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලනවා රණවිරුව කියේ කිය. වන්නේ.
ස්තුතියි. ප්‍රබෑන්ද කරුණාතිලක මහත්ම.
යුද්ධේ ඉවර කරපු ලෝකේ හොඳම හමුදාපති කියපු කේක් ගෙඩිය කපපු කුජ්ජලයා කතා කරන්නේ. තව විනාඩි දෙකක්වත් දෙන්න.
සමහර රණවිරුවන් ඉදිරියට දමාගෙන රාජ්‍ය විරෝධී දේශපාලන මෙහෙවන්න හදන උදවිය අනුරාධපුරයේ හෝ පොළොන්නරුවෙන් එහාට නොගිය අයයි. ඒත් ඔවුන් රාජපක්ෂ පාලනයේ රණවිරුවන්ගෙන් පිළිගන්නා විට රණවිරුවන් කානුකපීමට යොදන විට වැලිගෝනිසීමට යොදන විදියට විට බල්ලන් නැයීමට යොදන විට මුනිවත රැකීම වෙනුවට සතපහක සේවයක් නොකළ කාලකන්ණි පුද්ගලයන්ය. සමහර එවන්නන්ගේ හැසිරීම අතිපූජ්‍ය සංඝරත්නයට නිගාවකි. ආරක්ෂක අමාත්‍යාංශයේ වෘත්තීය නිපුණත්වයකින් යුත් පුද්ගලයන්ගෙන් සමන්විත යුතුය. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයීම දුර්වල වූහොත් නියම වශයෙන්ම හමුදාවල තත්ත්ව ඉහළ මට්ටමකට පාත්වාගෙන යාමට බැරි වනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ට ආරක්ෂක විශ්වවිද්‍යාලවල ලැබිය යුතු පුහුණුව නොයෙකුත් දියුණු රටවල්වල මේ ලබා දීමට ඉදිරියේදී කටයුතු කළ යුතුය. තවද දූෂිතයින් ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ හමුදා ප්‍රධානී සමග ගනුදෙනු කිරීම හරහා අදාළ බලධාරීන් දූෂිත ගණදෙනු හා ව්‍යාපාරවල කොටස්කරුවන් වීම හමුදාවේ හා රටේ කීර්තිනාමයට අහිතකරය. එවන්ගාඩ් ගණදෙනුව මෙම දූෂිත ජාවාරම මේ ආකාරයේ දූෂිත ජාවාරමක් විය. අදට දේ දූෂිතයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක වෙන ආකාරයේ මන්දගාමී භාවයක් පෙන්නුම් කරයි. රජයේ ඇමතිවරයෙක් එවැනි දූෂිතයන් වෙනුවෙන් පිටී සිටින් ඔවුන්ව ආරක්ෂා කිරීමට අතීතයේදී උත්සාහ දැරීම ඉතා ලැජ්ජා සහගතය. අපි කතා කරන යහපාලන යථාර්ථයක් වීමට නම් දූෂිතයින්ට හා ඔවුන් සමග ගනුදෙනු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. ගමන් පිළ මන්ත්‍රීතුමා මෙතෙන්දී ප්‍රකාශ කරා උතුරේ පොලිස් නිලධාරීන් යුද්ධ ප්‍රකාශ කරයි. එහෙම වුණොත් හමුදාවට නැවතත් යුද්ධයක් ඇති වෙයි කියලා. එවැනි ප්‍රකාශයක් කරලා එතුමා හමුදා අවතක් සේරු කරා. පොලිසියක් එක්ක සටන් වැදිලා දිනන්න බැරි හමුදාවක් අපේ රටේ නෑ මන්ත්‍රීතුමා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් පැය 24න් හමුදාවේ යුද්ධය ඉවර කරාවි. ස්තුතියි.